අයිබෝවන් ආදරණීය දුවේ පුතේ, ඔන්න අදත් ඔබේ ගුරු ගෙදරින් මේ සෝදානම 6.11 ශ්‍රේණි සඳහා චිත්‍රකලාව පාඩම ඔබට ගෙන එන්නට. අද දවසේ චිත්‍ර පාඩම ඔබට කියලා දෙන්න ඇවිත් ඉන්නේ බණ්ඩාරවිල මධ්‍ය මහා විද්‍යාලයේ කින්ස්ල සුජීවද සිල්වා ගුරුපියාණන්.
සුබ සන්ධ්‍යාවක් අපේ ආදරණීය දරුවෝ හැමෝටම. ඔන්න සුපුරුදු විදිහට ඔබ අප අද එකතු වෙන්නේ ඌව ගුරු ගෙදර චිත්‍රකලාව පාඩමත් එක්ක. ඉතින් ආදරණීය දුවේ පුතේ, ඔබ අපිට සමන් දුන්නා නම් පහුගිය කාල සීමාවල් තුල ඔබ දන්නවා මේ වෙද්දී අපි චිත්‍රකලාවේ විවිධ ඉසව්, විවිධ මානයන් සොයා ගියා, විවිධ රසවින්දනාත්මක අවධීන් පිළිබඳව විවිධාකාරයෙන් සාකච්ඡාවට මඳුන් කරා. ඉතින් දුවේ පුතේ, අදත් අපි එවැනිම රසවින්දනාත්මක පාඩමක් එක්ක එක්වාසු වෙන්නයි මේ සූදානම් වෙන්නේ. දුවලපතාල දන්නවා අපි කලින් පාඩම් වලදී විවිධ කලා නිර්මාණ පිළිබඳව, විවිධ ශිල්පීන් පිළිබඳව, ඒ වගේම තමයි ඒ යුග පිළිබඳව, ඒ වගේම විවිධ කලා කර්මාන්තයන් පිළිබඳව කලා ඉතිහාසය ඇතුලේ චිත්‍රකලාව තුළ හැදෑරීමට විශේෂයෙන් මේ 11 ශ්‍රේණිය සාමාන්‍ය පෙළ විභාගයේ සඳහා හැදෑරීමට සිදුවන ඉසව පිළිබඳව අපි සාකච්ඡාවට බඳුන් කරමින් තමයි මේ ගමන පැමිණෙන්නේ. ඉතින් දුවේ පුතේ, සුපුරුදු විදිහටම අපි මේ කලා ඉසව, නැත්නම් මේ කලාවේ වර්තමාන සැකැස්ම පිළිබඳව, නැත්නම් මේ කලාවේ වර්තමාන සැකැස්ම ඇතිවීම සඳහා බලපාපු අතීත ශිල්පීන් ගැනත් විවිධ අවස්ථාවන්වලදී කතාබහ කරා. ඔබට මතක ඇති පුනරුදය පිළිබඳව ඒ ආකාරයෙන් අපි කතා කරපු පාඩම. ඉතින් අද මම තෝරගත් ඔබත් එක්ක සාකච්ඡා කරන්න, ඒ වගේම මේ නූතන කලාව, නැත්නම් අපි මේ කතා කරන මේ මොඩර්න් ආර්ට්, මෙන්න මේ නූතන කලාවේ සැකැස්ම සඳහා අතීතයේදී, නැත්නම් මේ අතීතයේ සිදු හැරවුම් ලක්ෂ්‍ය අවධියක් පිළිබඳව ඔබත් එක්ක සාකච්ඡා කරන්න. ඉතින් ඒ යටතේ අද අපි චිත්‍ර ශිල්පියෙක් සහ එක් මූර්ති ශිල්පියෙක් පිළිබඳව, ඔවුන්ගේ කලා භාවිතය පිළිබඳව සහ කලාවේ ඔවුන්ගේ හැසිරීම පිළිබඳව ඔබත් එක්ක සාකච්ඡා කරන්න තමයි උත්සාහ කරන්නේ. දුවල පුතාල දන්නවා, අද මම කලින් සඳහන් කරා මේ මොඩර්න් ආර්ට්, නැත්නම් මේ නූතන කලාව පිළිබඳව, මේ කියන්නේ නූතන කලාව කියලා වචනයක් පිළිබඳව. මෙන්න මේ නූතන කලාව, නැත්නම් මේ කලාවේ වර්තමාන තත්ත්වය, ඒක පුතේ එකපාරින්ම පැන නැගුණු අවස්ථා, නැත්නම් එකපාරින්ම කලාවේ මේ වර්තමාන අවධියට පැමිණි ගමනක් නෙවෙයි. එය ටිකෙන් ටික ක්‍රමිකව කලාව තුළ සිදු වූ විකාශනයක ප්‍රතිඵලයක් විදිහට තමයි අද අපි මේ අත්දකින විවිධ කලා නිර්මාණයන්, වර්තමාන කලා නිර්මාණයන් බිහි වෙලා තියෙන්නේ. ඔබ එය ඉතාමත්ම හොඳින් දන්නවා. අපි අතීත කලා නිර්මාණ අධ්‍යයනය කරද්දී ඒ වාගේ ආභාෂයන් වර්තමාන ශිල්පීන්ටද බෙහෙවින්ම ලැබු තිබුණා කියන වග. ඉතින් මෙන්න මේ කලා ඉතිහාසය ගැන කතා කරද්දී ඔබ දන්නවද පුතේ, අපි ප්‍රාග් ඓතිහාසික යුගවල ඉඳගෙන ක්‍රමිකව වර්ධනය වෙලා කලාවේ උච්චතම පරිච්ඡේදයන් ගණනාවක් පහු කරනවා. එතනදී සියවස් ගණනාවක් ලෝකයේ මේ චිත්‍ර කලාව, නැත්නම් මේ මූර්ති කලාව මේ යථාර්ථවාදී ස්වරූපයෙන් පැමිණිය, නැත්නම් මේ යථාර්ථවාදී ආකාරයෙන්, නැත්නම් ඉතා සරලව කියනවා නම් ඔබේ ඇසට හසුවනදී ඒ ආකාරයෙන්ම නිර්මාණය කිරීම තමා කලාවේ උත්කෘෂ්ටතම බව කියන ආකාරය, කියන්නේ උත්කෘෂ්ටතම නිර්මාණයන් ඇසට හසුවනදී ඒ ආකාරයෙන්ම නිර්මාණය කිරීමේ කියන සංකල්පයෙන් යම් කිසි සියවස් ගණනාවක්ම කලාව පවතිනවා. නමුත් ආදරණීය දුවේ පුතේ, ඔබ අප දන්නවා යම් කිසි නිර්මාණයක් දිගින් දිගට පවතින නම් එහි නව අත්හදා බැලීම්, නවමු ක්‍රමවේදයන් භාවිතා කළ යුතු වෙනවා. උදාහරණයක් විදිහට ඔබ වර්තමානයේ නිතර භාවිතා කරන ජංගම දුරකථනයක් ගැන හිතන්න. එහෙම නැත්නම් ගෙදර දොරේදී වෙන භාවිතා කරන්නා වූ අපේ වැඩ පහසු කරගන්නා පිළිබඳ උපකරණයක් පිළිබඳව සිතන්න. මේ උපකරණය අද තිබුණු තැනට පැමිණීමට කෙතරම් කාල පරිච්ඡේදයන් ගණනාවක් කෙතරම් පර්යේෂණ ගණනාවක් කරන්නට ඇද්ද? ඉතින් දුවේ පුතේ මෙන්න මේ චිත්‍රකලාවත් ඒ ආකාරයෙන්ම තමයි. අද මේ තිබෙන ස්ථානයට පැමිණීම සඳහා ඔවුන් ඒ කියන්නේ මේ අතීත ශිල්පීන් විවිධාකාරයේ පර්යේෂණයන් සිදු කරා. ඇතැම් පර්යේෂණයන් ඉතාමත්ම සාර්ථක ආකාරයෙන් ලෝක කලා ඉතිහාසය තුළ විද්‍යාමාන වන අවස්ථාවන් අපි දැකලා තියෙනවා. ඉතින් එවැනි එක් අවස්ථාවක් තමයි දෙපේ මේ ගණිකවාදය කියලා කියන්නේ. ඔබ මෙය අහලා ඇති මේ වචනේ ගණිකවාදය. ඝන රූපවාදය කියන එකත් මෙන්න මේ තේරුම මේ දෙනවා. ගණිකවාදය එහෙම නැත්නම් ඝන රූපවාදය කියලත් ඔබ සමහර පොතපතවල මේ දැකලා ඇති. කියුබිසම් කියන එක මෙන්න මේ ගණිකවාදී සංකල්පය නැත්නම් මේ ගණිකවාදී තුල චිත්‍ර හා මූර්ති කලාවේ හැඩගැස්ම කෙසේ වේද? එතකොට අද දවසේ අපි දීර්ඝ වශයෙන් මේ පිළිබඳව ඔබත් එක්ක කතා කරනවා. සහ ඉන් අනතුරු අපි මූර්ති කලාව තුල කොහොමද නවමු මානයන් සොයා යාම සඳහා අතීතයේදී ඒ ශිල්පීන් කටයුතු කරේ කියන එක පිළිබඳවත් සාකච්ඡා කරනවා. 1907 වගේ වෙද්දි තමයි මෙන්න මේ ගණිකවාදී සංකල්පයන් නැත්නම් මේ ගණිකවාදී චිත්‍රමය සිද්ධාන්තයන් ලෝකයට එන්නේ. එතනදී ජෝර්ජස් බ්‍රාක් සහ පැබ්ලෝ පිකාසෝ කියන ශිල්පීන් දෙදෙනා අතිශයින් වැදගත් වූ කාර්යාවලියක් සිද්ධ කරනවා. එතකොට මේ එතෙක් පැවති විශේෂයෙන්ම ඔබ කලින් පාඩම් වල ශ්‍රවණය කරා නම් අපේ පුනරුදය පිළිබඳව පාඩමේදී අපි සාකච්ඡා කරපු කරුණු මතක ඇති. එහිදී අපි සාකච්ඡා කරා ඒ ඇසට දකින්න දෙ නැත්නම් මේ යථාර්ථවාදී නිර්මාණයන් කොහොමද කරන්නේ කියන කාරණා පිළිබඳව. ශිල්පියා ඒ වෙහෙසුනේ කොහොමද මානව රූපය ගොඩනැගීම සඳහා ඔහු වෙහෙසෙන්නේ කොහොමද කියන කාරණා පිළිබඳව. එතකොට කලා ඉතිහාසයේ මූර්ති කලාව දිහා බලපුවාම විශේෂයෙන්ම ග්‍රීක හා රෝම මූර්තිවල ඒ තියෙන සැකැස්ම කොයි ආකාරයෙන්ද ඔවුන් යථාර්ථවාදී ලක්ෂණ එක්කාසු කරමින් නැත්නම් මේ ඇසට දකින දේ අපේ ඇසට හසුවන දේ ඒ ආකාරයෙන්ම නිර්මාණය කිරීමට මොන ආකාරයේ උත්සාහයක් දරුවාද කියන කාරණාව අපිට ඒ යුගයන්වලදී හොඳින්ම විද්‍යාමාන වෙනවා. නමුත් දුවේ පුතේ මෙන්න මෙතනදී නැත්නම් අපි මේ කතා කරන මේ ගණිකවාදී යුගයේදී ශිල්පීන් සම්පූර්ණයෙන්ම මේ එතික් පැවති ස්වභාවිකත්වයේ සංකල්පයන් බිඳ දමනවා. ඒ වෙනුවට ඔවුන් නවමු ආකාරයේ වූ චිත්‍රමය සංකල්පය නැත්නම් මේ චිත්‍රමය භාෂාවක් ගොඩනගනවා. මෙන්න මේ ගොඩනැගීමේදී මේ දැන් මම මුලින් සඳහන් කරන දූපතේ 1907 දී තමයි මේ ගණිකවාදී චිත්‍රමය නැත්නම් මේ ගණිකවාදී කලාව අනබෙන්න කියන කාරණාව. නමුත් මේ 1907ට පෙරත් මේ සඳහා යම් කිසි අඩිතාලමක් වැටලා තිබ්බා. විශේෂයෙන්ම ඔබ අහලා ඇති මේ පෝල් සෙසාන් කියලා ශිල්පියෙක් පිළිබඳව. මේ සෙසාන් කියන ශිල්පියා එතෙක් පැවති යම් යම් චිත්‍රමය සංසිද්ධීන්ට එහා ගිහින් නවමු ආකාරයේ චිත්‍රමය භාෂාව නැත්නම් මේ චිත්‍රමය ප්‍රකාශනයක් බිහි කිරීමට උත්සාහ දරපු ශිල්පියෙක්. ඉතින් ඔහු වරක් පවසනවා මේ ලෝකයේ තියෙන මේ සියලු වස්තුන් වල ප්‍රධාන කොටස් තුනක් දකින්න පුළුවන් කියලා. ඒ කොටස් තුන විදිහට ඔහු නම් කරනවා මේ ගෝලය, ඒ වගේම කේතුව තමයි සිලින්ඩරය. මේ ගෝලය, කේතුව වගේම සිලින්ඩරය කියන කොටස් තුනෙන් එකම කොටසක් හෝ මේ ලෝකයේ පවතින ඕනෑම වස්තුවක දැකිය හැකි කියන කාරණා. දැන් මම තවත් සරල උදාහරණයකින් ගන්නකෝ. දැන් අපි මානව රූපය කෙනෙක් ගමුකෝ. එතකොට මේ සෙසාන් ශිල්පියාගේ ඒ අදහසට අනුව ඔහු කියන්නේ මේ මානව රූපය කියන එක නැත්තම් මේ ගහක් කියන සංකල්පය ගමු. එතකොට මේ ගහක හෝ වේවා අර කලින් කතා කරපු මේ ගෝලය, කේතුව, සිලින්ඩරය වගේ මේ හැඩ තුනෙන් එකක් අනිවාර්යෙන් දැකිය හැකි කියන කාරණාව. ඉතින් දීපතේ මෙන්න මේ ආකාරයෙන් ආරම්භ වෙන මෙන්න මේ සෙසාන්ගේ අඩිතාලම යටතේ මේ ජෝජස් බ්‍රාක් සහ පැබ්ලෝ පිකාසෝ විසින් මෙය ඉතාමත්ම ප්‍රබල වූ තවත් එක යුගයකට නැත්නම් එක එක පරිච්ඡේදයක් කලා පරිච්ඡේදයක් දක්වා මෙන්න මේ ගණිකවාදී නැත්නම් මේ ඝන රූපවාදය රැගෙන යනවා. ඉතින් මේ ඝන රූපවාදය තුල පවතින ප්‍රධාන ලක්ෂණයන් ගණනාවක් අපට දක්නට පුළුවන්. මම මුලින් සඳහන් කළපු විදිහටම ප්‍රධානතම ලක්ෂණය තමයි දුවේ පුතේ මෙතෙක් කලාවේ පවතින අර ස්වභාවිකත්වයට නැඹුරු වීම කියන සංකල්පය මොවුන් චිත්‍රය තුලින් ඉවත් කරනවා. දැන් උදාහරණයක් විදිහට මම මෙතනදී සඳහන් කරන්නම් ඔබට මතක ඇති ඔබ 10 ශ්‍රේණිය පොත හදාරද්දී ඔබට තියෙනවා මොනාලිසා නැත්නම් මේ පුනරුද යුගයේ මේ මොනාලිසා කියන සිතුවම. මොනාලිසා කියන සිතුවම. එතනින් එහාට ගියපුවම අපි හිතමු 11 ශ්‍රේණිය දරුවෙක් නම් ඔබ 11 ශ්‍රේණිය පළවෙනි පාඩම මතක් කරන්න බලන්න. ACG සම්රසේකරයන්ගේ වඩුවාගේ ගෙදර එහෙම නැත්නම් යකදුරාගේ දිනියෝගේ සිතුවමක් මතක් කරන්. දුවේපතේ එතනදී ඔබට පෙන්වන්නට ඇති ශිල්පීන් උත්සාහ කරනවා යම්කිසි ආකාරයෙන් මේ අපි වටපිටාවේ දකින දේවල් වලට උපරිම සාධාරණයක් ඉෂ්ට කරන්න නැත්නම් එය ඒ ආකාරයෙන්ම චිත්‍රයට නගන්න. මෙන්න මේක තමයි මේ ස්වභාවික වස්තුන් ස්වභාවිකවම නිර්මාණය කිරීම කියලා කියන්නේ. හරිද? ඒ පිළිබඳව එහි යම් යම් අර්ථමය වශයෙන් වෙනස්කම් තියෙන්න පුළුවන්. නමුත් දැන් අපි හිතමු මානව රූපයක් කවුරුන් හෝ ඒ දකින ආකාරයට බොහෝ සෙයින් සමාන ආකාරයෙන් නිර්මාණය කරන උත්සාහයක් දරනවා කියලා. අන්න අපි කියන මේ යථාර්ථවාදී ශෛලියට නැත්තම් මේ අපි කියන්නේ මේ රියලිසම් කියලා මේ ස්වභාවික අයරින් නිර්මාණයට උත්සාහ දරීම තමයි එතනදී තියෙන්නේ. එතකොට මෙතනදී නැත්තම් මේ අපි මේ කතා කරන ගණිකවාදයේදී මෙහි වෙනස් වන්නේ මේ ගණිකවාදී ශිල්පීන් කවදාවත් ඒ දකින මානව රූපය හෝ වේවා වෙනත් රූපයක් හෝ වේවා ඒ ආකාරයෙන්ම නිර්මාණය කිරීමට උත්සුක වන්නේ නැහැ. ඒ වෙනුවට ඔවුන් වෙනත් චිත්‍රමය හැඩතල නැත්නම් මේ අපි කලින් කතා කරපු මේ අර ගෝලයේ හේතුව මේ සිලින්ඩරය සහිත වූ මේ හැඩතල එකාසු කිරීම ඒ වගේම තමයි රේඛාව අවශ්‍යතන් වලදී රේඛාව අඩු වැඩි වශයෙන් ඉස්මතු කරලීම සහ වර්ණ පදාසයන් භාවිතයට ගැනීම වගේ කරුණු යොදා ගනිමින් මේ ස්වභාවිකත්වය නිර්මාණය නැත්නම් ප්‍රතිනිර්මාණය කියන කාරණාව ඔවුන් බැහැර කරනවා. ඒ වගේම තමයි අර ස්වභාවික වස්තුන් වල තියෙන අපි කියන ස්වභාවික ගැඹුරක් අපි දකිනවා. දුර්වල මේක පැහැදිලි කරනවා නම් අපි හිතමු උදාහරණයක් විදිහට දැක්කොත් ඔබ සිතුවමක් තුළ පර්යාවලෝකනය කියන කාරණා මේ පර්යාවලෝකය. මොකද්ද මේ පර්යාවලෝකය කියලා කියන්නේ? වස්තුන් අපි කියනවා පර්යාවලෝකය හඳුන්වා දීමේදී ඒ කියන්නේ මේ දුර හා ළඟ අතර තියෙන සම්බන්ධය මේ චිත්‍රමය භාෂාව විදිහට අපි කියනවා ළඟ තියෙන වස්තුන් විශාලවත් ඈතට යද්දී සාපේක්ෂව කුඩා වීමේ සිද්ධාන්තය තමයි මේ පර්යාලෝක සිද්ධාන්තය විදිහට අපි හඳුනා ගන්න. එතකොට මේ පර්යාලෝක සිද්ධාන්තයන් බැහැර කරනවා මේ ශිල්පීන්. ඒ වෙනුවට උන් කල්පිත පර්යාලෝකයක් නැත්තම් චිත්‍රමය පර්යාලෝකයක් ඒ වර්ණ මාධ්‍ය භාවිතයෙන් නැත්තම් ඒ රේඛා භාවිතයෙන් ඒ හැඩතල භාවිතයෙන් ඔවුන්ට අවශ්‍ය චිත්‍රමය වූ පර්යාලෝකයක් ඔවුන් සිතුවම තුළ අන්තර්ගත කරනවා. අපි මේ පිළිබඳව තව ඉස්සරහට කතා කරමු. මේ කෘති ඇතුළෙන් මේ පිළිබඳව කතා කරමු. ඒ වගේම තමයි මේ ගණිතමය අවකාශය. දැන් උදාහරණයක් විදිහට ගත්තහම ඔබ ලියනාඩෝ ඩාවින්චි ශිල්පියාගේ කෘති අධ්‍යයනය කරා දුවේපතේ අපිට මීට කලින් පාඩමකදී. එතනදී අපි කතා කරා මේ ත්‍රිකෝණාකාර ආකෘති සහ මේ අර අපි කතා කරේ ගොඩවල් තුනක් සහිත නැත්නම් මානව රූප පුද්ගල සංගීත මේ කියන්නේ තුන් දෙනා බැගින් යොදාගෙන ඔහු නිර්මාණය කරපු මේ යම් කිසි තලෙ මත ගණිතමය වූ ආකෘතියකට මානව රූප සහ අනෙකුත් අවශේෂ ද්‍රව්‍යයන් සම්පිණ්ඩණය කිරීමට ශිල්පියා උත්සාහ කරා. එතකොට මෙන්න මේ ගණිතමය සම්පිණ්ඩණය කියන එක නැත්නම් මේ අවකාශය සම්බන්ධයෙන් භාවිත කරපු ගණිතමය උපක්‍රමයන් මෙන්න මේ ගණිකවාදී තුලදී සම්පූර්ණයෙන්ම අහෝසි කරලා ඒ වෙනුවට ශිල්පියා තමන්ට රිසිසේ ගැළපෙන හැඩතල ඇසුරින් අවකාශය සංවිධානය කිරීමක් සිදු කරනවා. ඒ වගේම තමයි අපි බොහෝ විට මේ ස්වභාවිකවාදී අධ්‍යයනයන් තුල දකින්නේ යම්කිසි චිත්‍රයකින් නැත්නම් යම්කිසි මේ මූර්තියක් ඇසුරෙන් එහි තිබෙන මේ බාහිර ඒ කියන්නේ චමත්කාරය. ඒ වගේ තමයි මේ ඒ රූපයේ තියෙන බාහිර සංකල්පයන් චිත්‍රයට නැගීම. රූපයක් දැස බැලූ බැල්මට ඒ තියෙන බාහිර ප්‍රකාශනයන්. ඒ කියන්නේ මුහුණින් හෝ අතපයින් හෝ අපි උදාහරණයක් විදිහට එහෙම ගමුකෝ. යම් කිසි රූපයක් අඳිනවා. ඒ තෙහිදී සතුටු සදායක මුහුණක් නම් ඒ ඇස් වලින් කොහොමද? ඒ තොල් වලින් කොහොමද? ඒ මුහුණේ තියෙන ප්‍රියකරු සිනාවෙන් කොහොමද? ඒ සතුට දනවන්නේ නැත්නම් මේ ශෝකී වෙන්න එකක් නම් ඒ කොහොමද ඒ කියන භාවාත්මක ප්‍රකාශනයන් මුහුණින් සහ ඉරියව් වලින් දක්වන්නේ කියන කාරණාව තමයි මේ බොහෝ විට මේ ස්වභාවිකවාදී චිත්‍රයන් තුල අපට දක්නට ලැබෙන්නේ. නමුත් ගණිකවාදී චිත්‍ර නැත්නම් මේ ගණිකවාදී චිත්‍රමය සිද්ධාන්ත තුල බොහෝ විට ශිල්පියා උත්සාහ කරා මේ බාහිරින් පේන ඒ හැඟීම් වලට එහා ගොස් අභ්‍යන්තර හැඟීම් නැත්තම් මාන රූපයක නැත්තම් පුද්ගලයාගේ අභ්‍යන්තරයෙන් පැන නගින අපිට එළියට දෙන්න බැරි අභ්‍යන්තර ඛේදාන්ත තියෙන පුළන්දුවේ පුතේ බොහොමතරම දන්නවා ඒවා. ඉතින් අන්න එවැනි දේවල් කොහොමද මේ චිත්‍රයක් තුලින් එළියට දෙන්නේ කියන කාරණාව මෙන්න මේ ගණිකවාදී ශිල්පීය ලක්ෂණ ඔස්සේ සාකච්ඡා කිරීමට මේ ශිල්පීන් උත්සාහ කරා. ඉතින් දුවේ පුතේ මම මෙච්චර වෙලා ඔබත් එක්ක සාකච්ඡා කළේ මෙන්න මේ ගණිකවාදය කියන එක බිහිවීම සහ ඒ ගණිකවාදය කොහොමද අනිත් සිතුවම් කලාවෙන් නැත්නම් අපි ඊට පෙර තිබ්බ යුගවලින් ගණිකවාදය වෙනස් වෙන්නේ කොහොමද කියන එක තමයි ඉතා සරලව ඔබත් එක්ක මේ කතා කරන්න උත්සාහ කරේ. එතනදී මම ප්‍රධාන ශිල්පීන් දෙදෙනෙක්ගේ නම් දෙකක් කිව්ව ඔබට මතක ඇති. ඉතින් අද අපි මෙන්න මේ එක ශිල්පියෙක් පිළිබඳව නැත්තම් ඔබට 11 ශ්‍රේණියේදී චිත්‍රකලාව මේ විෂය නිර්දේශය තුළ මෙන්න මේ පැබ්ලෝ පිකාසෝ කියන ශිල්පියා පිළිබඳව අධ්‍යයනය කරන්නට ලැබෙනවා. ඉතින් අද අපි මෙන්න මේ පැබ්ලෝ පිකාසෝ ශිල්පියාගේ නිර්මාණයන් දෙකක් එහිදී ඔබට ඒ කියන්නේ අධ්‍යයනය කරන්න ලැබෙනවා. මෙන්න මේ නිර්මාණයන් දෙක පිළිබඳව යම්කිසි අදහසක් ලබා දෙන්නට තමයි උත්සාහ කරන්නේ. විශේෂයෙන්ම දුවේ පුතේ මෙහිදී ඉතාමත්ම වැදගත් වෙනවා මෙන්න මේ නිර්මාණයන් දෙක ඔබ සතු නැත්නම් මේ නිර්මාණයන්ගේ රූප සටහන් ඔබ සතුව තිබේ නම් නැත්නම් මේ මම හැමදාමත් අපි මේ පාඩම් සාකච්ඡා කරද්දී කියනවා මේ චිත්‍රකලාව විෂයේදී අපිට අනිවාර්යයෙන්ම රූප සටහන් බොහෝ විට මේ ප්‍රායෝගික විශයක් නිසා රූප සටහන් අපි සතුව තිබීම ඉතාමත් වැදගත්. ඉතින් මේ රූප සටහන් ඔබට පුළුවන් විශේෂයෙන්ම වෙළඳපොළ ආශ්‍රිතව නැත්නම් මේ සංගරා ආශ්‍රිතව සහ පුවත්පත් ආශ්‍රිතව විවිධ ස්ථානවලින් මේ අපේ විෂයනිර්දේශයට අදාළ රූප සටහන් ලබා ගන්න. විශේෂයෙන්ම අන්තර්ජාලය ආශ්‍රිතව ඔබ දැන් මේ වෙද්දී භාවිත කරනවා බොහෝ විට අන්තර්ජාලය බොහෝ දෙනෙක්. ඉතින් මේ රූප සටහන් ඔබට බාගත කරගැනීමේ හැකියාව හෝ ලබා ගැනීමේ හැකියාව නැරඹීමේ හැකියාව තිබෙනවා. ඉතින් මේ අපි අපේ පාඩම් මාලාව එක්ක මෙන්න මේ රූප සටහනහුත් ඔබ එකතු කරගත්තා නම් එය ඉතාමත් වැදගත් වේවි. මොකද මේ ශ්‍රව්‍ය මාධ්‍යයෙන් කරන නිසා ඔබ මේ අපි කතා කරන දේවල් මේ රූප සටහනක් ආධාරයෙන් දකීමේ හැකියාව ඔබට තිබෙනවා නම් එය අතිශය වැදගත් කාරණාවක්. හොඳයි. දැන් මම කිව්වා අපි ගණිකවාදය ගැන මුලින් කතා කරා. දැන් පිකාසෝ ශිල්පියා ගැන කතා කරන්න උත්සාහ කරන්නේ. එතනදී පිකාසෝ ශිල්පියා සම්බන්ධව කෘති දෙකක් ඔබට අධ්‍යයනය කිරීමට සිදු වෙනවා චිත්‍රකලාව 11 ශ්‍රේණියේදී. ඉතින් මෙන්න මේ කෘති දෙක කතා කරන්නට මත්තෙන් අපි මේ පිකාසෝ ශිල්පියා මොන වගේ කෙනෙක්ද? ඒ වගේම තමයි ඔහුගේ කලා භාවිතය මොන ආකාරයෙන්ද සිද්ධ වුනේ කියන කාරණාව මුලින්ම විමසලා බලමු. හොඳයි දුවේ පුතේ. මේ පිකාසෝ ශිල්පියා මේ 1881 තමයි උපත ලබන්නේ මේ ඉස්පාඤ්ඤයේ මේ මාලගාහි ඇන්ඩූලූසියා කියන ගමේ තමයි මෙන්න මේ පිකාසෝ ශිල්පියා උපත ලබන්නේ. ඉතින් මේ උපත ලබන මේ පිකාසෝ ශිල්පියාගේ මෙන්නත මේ පුංචි පිකාසෝ 1901 දී පමණ පැරිසියට යනවා. මෙන්න මේ පැරිසියට යාමත් එක්ක තමයි දුවේ පුතේ ඔහුගේ මේ කලාවේ නැත්නම් මේ ඔහුගේ ජීවිතයේ නව පරිච්ඡේදයක් ආරම්භ වන්නේ. අපි කො සාමාන්‍යයෙන් 1907 වගේ කාලවකවානුවේදී තමයි මේ ගණිකවාදී ආරම්භක යුගයේ විදිහට මා මුලින් සඳහන් කරේ. එතකොට මේ ශිල්පියා 1901 දී තමයි පැරිසියට යාම සිද්ධ වෙන්නේ. ඉතින් මේ පැරිසියට යාමත් එක්ක දුවේ පුතේ මේ පිකාසෝට මේ වින්සන්ට් වැන්ගෝ, ඒ වගේම ගොගෑන්, සෙසාන්, මා ඔබට මුලින් කතා කරපු පෝල් සෙසාන් ශිල්පියා මතක ඇති, මේ සෙසාන් වගේ එවකට හිටපු ප්‍රවීණ ශිල්පීන්ගේ නිර්මාණ අධ්‍යයනය කිරීමට අවකාශය හිමි වෙනවා. මෙන්න මේ ශිල්පීන්ගේ, විශේෂයෙන්ම ඔබ දන්නවා වින්සන්ට් වැන්ගෝ කිව්වොත් චිත්‍රකලාවේ නව පෙරලියක් ඇති කරපු ශිල්පියෙක්, ඒ වගේම ගොගෑන් ශිල්පියත් එහෙමයි. ඔහුත් ඉතාමත්ම වෙනස් ආකාරයෙන් පින්සල් සහ වර්ණ මානවරූපය හැසිරීමට උත්සාහ කරපු ශිල්පියෙක්. ඒ වගේම මා මුලින් සෙසාන් ශිල්පියා පිළිබඳව කතා කරා. ඔහුගේ කලා භාවිතයේ ඉතාමත්ම ප්‍රබල පිටිපහලක් වුණා මෙන්න මේ අපි කතා කරපු ගණිකවාදී ඇරඹීම සඳහා. ඉතින් මෙන්න මේ ශිල්පීන්ගේ නිර්මාණවල ආභාෂය සමගින් විවිධ අත්හදා බැලීම් මෙන්න මේ පිකාසෝ ශිල්පියා විසින් සිදු කරනවා. ඉතින් මෙන්න මේ අත්හදා බැලීම් විවිධ කාලවලදී සිද්ධ කරද්දී අපිට මේ පිකාසෝ ශිල්පියාගේ කලා ජීවිතයේ විවිධ යුග හඳුනා ගන්නට ලැබෙනවා. විවිධ යුග කිවිදේ පුතේ ඔහු යම් යම් කාල සීමාවන්වලදී යම් යම් වර්ණ වැඩිපුර යොදා ගනිමින් සහ යම් යම් තේමාවන්ට වැඩිපුර ඇල්මක් දක්වන ආකාරයක් අපිට දක්නට ලැබෙනවා. ඒ ආකාරයෙන් ගත්තහම ප්‍රධාන වශයෙන් යුග තුනක් අපි මෙන්න මේ පිකාසෝ ශිල්පියාගේ මේ කලා ජීවිතය ආශ්‍රයෙන් බෙදා දක්වනවා. එහිදී අපි පළවෙනි යුගයේ විදිහට මේ 1901 සහ 1904 අත මේ කාලවකවානුව අතරදී මේ නිල් යුගය කියලා නැත්නම් මේ බ්ලූ පීරියඩ් කියලා යුගයක් හඳුනා ගන්න. මේ නිල් යුගයෙන් පස්සේ 1905 සහ 1906 අතර මේ කෙටි කාල පරිච්ඡේදය තුල අපි ඔහුගේ කලා ජීවිතය බෙදා දක්වනවා මේ රෝස යුගය කියලා යුගයක් එක්ක. මම මේ පිළිබඳව හඳුන්වා දීමක් කරන්නම්. ඉන්න අතර මේ 1907න් පසුව මේ පෙරලිකාර යුගයක් ඔහුගේ මේ කලා භාවිතය තුළ, නැත්නම් මම මේ කලින් කතා කරපු මේ අද දක්වා කලාවේ හැඩ ගැස්වීම සඳහා ඉතා ප්‍රබල පිටිවහලක් ලැබුණා වූ යුගය වෙච්ච ගණිකවාදී යුගය ආරම්භ වෙනවා. ඉතින් එතනින් පස්සේ ඔහු මේ ගණිකවාදී ශිල්පීය ක්‍රමෝස්සේ කෘති ගණනාවක් ලෝකයට ඉදිරිපත් කරනවා. මේ කෘති ගණනාව ඉතාමත්ම වැදගත් ආකාරය, ඒ කියන්නේ මේ වැදගත් වෙනවා ඊට පසු ශිල්පීන්ට සහ ඒ කලාව පිළිබඳව විචාරය කරපු විවිධ පාර්ශවයන්ට මේ කලාවේ උන්නතිය පිළිබඳව විවිධ, ඒ කියන්නේ මේ කලාවේ උන්නතිය සිදුවීම සඳහා මේ සියලුම දේවල් බෙහෙවින්ම වැදගත් වෙන කාරණා. ඉතින් දෙපතේ මේ මුලින්ම අපි කතා කරපු මේ නිල් යුගයේදී පිකාසෝ ශිල්පියා මේ නිල් වර්ණය තමයි මේ නැත්නම් මේ වර්ණ ගොන්නේ මේ නිල් වර්ණය තමයි බොහෝ විට චිත්‍ර සඳහා එකතු කරගන්නේ. කියන්නේ බහුලව තමන්ගේ චිත්‍ර සඳහා නිල් වර්ණය එකතු කරගන්නා ආකාරය අපට දක්නට ලැබෙනවා. ඒ වගේම තමයි මේ තේමාවල් ගත්තහම බොහෝ විට මේ කනස්සලු නැත්නම් මේ වේදනාකාරී සිත් තැවුල් සහිත, ඒ වගේම තමයි මේ සමාජයේ තියෙන මේ යථාර්ථ මේ නැත්නම් මේ ඛේදාන්තයන් තේරුම් ගැනීමට මේ ශිල්පියා බොහෝ විට මෙන්න මේ කාලය තුලදී උත්සාහ ගන්නවා. එතකොට මේ අතිමානුෂික තේමාවන් මේ අරතේ ඔහු නිර්මාණය කරනවා. සමාජ පීඩාවන්ට ලක් වූවන් බොහෝ විට මේ යුගයේ තුලදී ඔහු නිර්මාණය කරනවා. ඒත් එක්ක තමයි අර නිල් වර්ණය, ඔබ දන්න මේ සීත වර්ණයක් විතර මේ නිල් වර්ණය බොහෝ විට ඔහු යදාගන්නේ. ඒ මෙහිදී බොහෝ විට මේ තේමා නැත්නම් මේ කෘති නිර්මාණයේදී මේ තැන තැන යමින් රඟපාන නළු නිළියන්ගේ, ඒ වගේම තමයි මේ වීදි මිනිසුන්ගේ සහ දුප්පතුන්, ඒ වගේම තමයි මේ යාචකයන් වගේ පුද්ගලයන් බොහෝ විට මොහුගේ තේමාවන් බවට පත්වනවා මෙන්න මේ නිල් යුගය තුල. ඉන් අනතුරුවගේ මම කතා කරා රෝසෝගේ කියන මේ යුගය පිළිබඳව. මෙහිදී මේ යුගයේ නමත් එක්කම අපිට තේරුම් ගන්න පුළුවන් මේ රෝස වර්ණයේ ප්‍රභේදයන් වැඩිපුර මොහු චිත්‍රයට යොදාගත් ආකාරය. එතකොට මේ ප්‍රකාශනයේ නව්‍යතාවයක් මෙන්න මේ යුගයේදී අපි දක්නට ලැබෙනවා. එතකොට මේ වස්තු විශේෂ වෙනුවට ප්‍රබලව මේ ප්‍රකාශනයේ ඉස්මතු කරලීම කියන කාරණාව මෙන්න මේ යුගයේදී දක්නට පුළුවන්. මේ අතිශය වැදගත් වස්තු විශේෂ නැත්නම් මේ තේමාව උද්දීපනය කිරීම වෙනුවට නැත්නම් මේ එහි තේමාවට අනුව චිත්‍රයක් නිර්මාණය කිරීම වෙනුවට මේ සිතුවම තුළින් යම් කිසි අභ්‍යන්තර හැඟීමක් නිරූපණය නැත්නම් අභ්‍යන්තරේ ඇති නැත්නම් අපි ගමු මානව රූපයක් නිර්මාණය කරද්දී මානව රූපය කියන දේ නිර්මාණය කිරීම වගේම ඊට එහා ගොස් ඒ මානව රූපය තුළ තියෙන අභ්‍යන්තරික තත්ත්වයන් අභ්‍යන්තර මනෝභාවයන් ප්‍රකාශනයට මෙන්න මේ ශිල්පියා මේ කාල සීමාව තුළදී බොහෝ විට උත්සාහ දරනවා. එතකොට දැන් මේ කාලය තුළදී නැත්නම් මේ රෝස යුගය සිතුවම් නිර්මාණය කරන මේ කාල සීමාව තුළදී අපිට දකින්න පුළුවන් පිකාසෝ ශිල්පියා නිරන්තරයෙන් මේ පැරිසියේ විසු මේ සර්කස් කරුවන් එක්ක බොහෝ දුරට සම්බන්ධ වෙනවා. ඔවුන්ගේ වැඩත් එක්ක නිතර එක්කාසු වෙනවා. ඉතින් ඒත් එක්ක ඔය මේ සර්කස් කරුවන් ආදී ඒ කියන්නේ මේ ඔහු නිතර ගැවසුණු පරිසරයේ වෙසෙන අයගේ ජීවන තොරතුරු නිර්මාණය කිරීමට ඔහු උත්සාහ කරා. එහිදී මේ සැල්ටින් බාන් පවුල ගෝලය මත සමබරව සිටින දැරිය වගේ නිර්මාණයන් ගණනාවක් අපට දක්නට පුළුවන් රෝස යුගය තුළදී නිර්මාණය වෙච්ච. ඉන් අනතුරුව තමයි දූපතේ මේ ගණිකවාදී යුගය නැත්නම් මේ අතිශය පරිවර්තනාත්මක යුගය සහ අප අද දිනේදී නැත්නම් මේ විශේෂයෙන්ම මේ විෂය නිර්දේශයේ ඇතුළත් සාකච්ඡාවට බඳුන් කරන්නා වූ යුගය පැමිණෙන්නේ. ඉතින් එතනදී විශේෂයෙන්ම මේ පරිවර්තීය යුගයේ මුල්ම සිතුවම නැත්නම් යුගය පරිවර්තනය කරන්නා වූ සිතුවම් විදිහට අපි හඳුනා ගන්නවා මේ අවිග්නෝන්හි යුවතියෝ කියන සිතුවම්. අවිග්නෝන්හි යුවතියෝ මේ සිතුවමේ තියෙන්නේ කාන්තා රූප පහක් සහිත රූපයක්. ඔබ මේ අනිවාර්යෙන් දැකලා ති ලෝක ප්‍රසිද්ධ සිතුවමක්. ඉතින් මෙන්න මේ කෘතියේ නිර්මාණයත් එක්ක ලෝක චිත්‍ර කලාව නව මානයකට නැත්නම් මේ නව යුගයකට ගෙන යන ආකාරයේ නිර්මාණයක් විදිහට විචාරකයන් මත පල කරා. මෙන්න මේ නිර්මාණය සිදු කිරීම සඳහා දුවේ පුතේ මේ පිකාසෝ ශිල්පියාට මේ අප්‍රිකානු විස්මුහුණුවල ආභාෂය. එතකොට මේ ඔබ දන්නවා අප්‍රිකා විශේෂයෙන්ම මේ අප්‍රිකාව විස්මුහුණු කර්මාන්තයත් එක්ක ඉතාමත්ම ප්‍රසිද්ධයි. ඒ වගේම තමයි ඔවුන්ගේ මේ ඒ කියන්නේ ඔවුන්ට ආවේනික හැඩතලයන් ගණනාවක් අපි අප්‍රිකානු විස්මුහුණුවල දකින්න පුළුවන්. විශේෂයෙන්ම මේ ගණිතමය හැඩතල සහිත හැඩතල වේගවත් හැඩතල සහ වර්ණ පදාසයන් අපිට මේ අප්‍රිකානු විස්මුහුණුවල දක්න පුළුවන්. මෙන්න මේ හැඩතලයන් ඔහු ඉතාමත්ම ප්‍රබල ආකාරයෙන් යොදාගත්තා. නැත්නම් මේ ප්‍රබල පිටිවහලක් වුණා මෙන්න මේ සිතුවම නිර්මාණය කිරීමෙහි ලා. එතකොට මේ චිත්‍රයේ තේමා වෙන්නේ මේ අවිග්නෝන්හි යුතුවේ කියන චිත්‍රයේ නැත්නම් මේ ඔහු තේමා විදිහට යොදා ගන්නෙම මේ ඉස්පාඤ්ඤයේ මේ බාසිලෝනා කියන නගරයේ අවිග්නෝන් කියන මේ වීදියේක ජීවත් වෙච්ච අබ්සිරලියන් පස් දෙනෙක්. එතකොට මේ අබ්සිරලියන් ගැන ඉතාමත්ම ඔබ දන්නවා ඛේදජනක ජීවිත තමයි ඔවුන් ගත කරන්නේ. ඔවුන්ගේ මනෝභාවයන් ඉතාමත්ම දුක්ඛිත ආකාරයෙන් තමයි ඔවුන්ගේ ජීවන තත්ත්වය රැගෙන යන්නේ. ඉතින් පිකාසෝට අවශ්‍ය වෙන්නේ මෙන්න මේ ඔවුන්ගේ මේ අභ්‍යන්තර ගැටීම නැත්නම් ඔවුන් ජීවත් වෙන නැත්නම් ඔවුන්ගේ මේ වෘත්තියත් එක්ක ඔවුන්ට අත් වෙලා තියෙන මානසික කම්පනය ලෝකයට ඉදිරිපත් කරන්න. ඉතින් ඒ සඳහා ඔහු යොදාගන්නේ මෙන්න මේ කාන්තා රූප පහේ ලාලිත්‍ය ඉස්මතු කිරීම වෙනුවට නැත්නම් බාහිරින් කාන්තා රූප පහක පෙන්වන సౌందර්ය ඉස්මතු කරලීම වෙනුවට ඔවුන්ගේ අභ්‍යන්තර මනෝභාවයන් ඉස්මතු කරලීම කියන කාරණාව. ඉතින් මෙන්න මේ මේ කාරණාවේදී විශේෂයෙන්ම මේ මේ සිතුවම් නිර්මාණයේදී අපි දකිනවා මේ ශාස්ත්‍රාලීය යථාර්ථවාදී කලාව නැත්නම් අපි කලින් කතා කරපු අර සබහායිකවාදී කලා ලක්ෂණයන් තුල දක්නට තියෙන රීතීන් බොහෝ විට ප්‍රතික්ෂේප කොට ඒ වෙනුවට මේ චිත්‍රමය සිද්ධාන්තයන් ගණනාවක් මේ සිතුවම් සඳහා ආරෝපණය කර ගැනීමට පිකාසෝ ශිල්පියා සමත් වෙලා තිනවා. උදාහරණයක් තමයි දීපදේ මේ චිත්‍රයේ තියෙන පසුබිම. පසුබිම. ඔබ නැවත මා කලින් සඳහන් කර මොනාලීසා සිතුවම් මතක් කරගන්නකෝ. මා නිරන්තරයෙන් ඒ ඔබට මතක් කරගන්න කියන්නේ ඒ ඔබ අනිවාර්යෙන් දැක තිබෙනවා සහ ඒ ඉතාමත්ම ඔබ ඇලුම් කරන සිතුවම් පිළිබඳව දන්නා නිසා. එතනදී ඔබට මතක ඇති මේ මොනාලීසා සිතුවමේ පසුබිම පරාලෝකන ලක්ෂණ සහිතව ගිරිහෙල් කඳු වැටි සහිතව මං මාවත් සහිතව ඈතට දිව යන ආකාශය සහිතව පසුබිමක් අපට දක්න ලැබෙනවා. නේ පෙරබිම මැදබිම පසුබිම ආකාරයෙන් මේ පරාලෝකන ලක්ෂණයන් මනාව දක්න ලැබෙනවා. නමුත් දුවේ පුතේ මෙන්න මේ අවිග්නෝන් හියෝතියෝ කියන සිතුවම ගත්තාම එවැනි ආකාරයේ පසුබිමක් පෙරබිමක් මැදබිමක් පසුබිමක් ආකාරයෙන් සංරචනය කරපු ආකාරයක් අපට දක්නට ලැබෙන්නේ නැහැ. ඒ සඳහා ශිල්පියා යොදාගන්නේ වර්ණ පදාස භාවිතා කරමින් හැඩතල භාවිතා කරමින් චිත්‍රමය පරාලෝකන සිද්ධාන්තයක්. ඉතින් මෙන්න මෙය මෙවැනි කාරණා තුලින් තමයි මෙන්න මේ කලාවේ අපි පෙරින් සඳහන් කරපු තත්වයන්ට වඩා නව තත්වයන් බොහෝමයක් ඇතිවන්නේ. ඒ වගේම තමයි මා මුලින් සඳහන් කර අර මුහුණින් ඉරියව් නැත්නම් මුහුණේ ඉරියව් වලින් පෙනෙන ඒ බාහිර හැඟීම් වලට වඩා අභ්‍යන්තර ඛේද ජනක තත්වේ නැත්නම් මේ අභ්‍යන්තර ඝට්ටනයන් කියලා අපි කියනවා නැත්නම් මේ අභ්‍යන්තරයේ ඇතිවන මානසික ප්‍රතිවිරෝධයන් මනාව එළියට දීමට මෙන්න මේ නව හැඩතල සහ මේ රේඛාව මේ වර්ණ රටාවන් පිකාසෝ ඉවහල් කරගත්තා මෙන්න මේ සිතුවම නිර්මාණය කිරීමේදී. ඒ වගේම තමයි දීපතේ අපි තව චිත්‍රයක් මේ හා සමගින් කතා කරනවා මේ ගුවර්ණිකා කියන සිතුවම. පිකාසෝගේ අපි මුලින් කතා කරේ අවිග්නෝන් හි යුතුය කියන සිතුවම. දැන් කතා කරන්නේ මේ ගුවර්ණිකා කියන සිතුවම පිළිබඳ ලෝක ප්‍රසිද්ධ නැත්නම් මේ ලෝකයේ යුද්ධය පිළිබඳව කතා කරද්දී ඉතාමත්ම ප්‍රබල වූ සලකුණක් තමයි නැත්නම් චිත්‍රමය සලකුණ තමයි ගුවර්ණිකා කියලා කියන්නේ. ඉතින් 1937 තමයි දේපතේ මේ පිකාසෝ ශිල්පියා විසින් මෙන්න මේ ගුවර්ණිකා නැත්නම් මෙන්න මේ සිතුවම නිර්මාණය කරනු ලබන්නේ. එහිදී මේ වස්තු විශේෂ බවට පත් කරගන්නවා දෙවැනි ලෝක යුද්ධයේදී මේ ගුවර්ණිකා කියන නගරයට බෝම්බ හෙළනවා ඔබ දන්නවා. මෙන්න මේ එතකොට මේ දෙවැනි ලෝක යුද්ධය එහි තිබුණා වූ ක්‍රූරත්වය සියසින් දුටු කෙනෙක් විදිහට පිකාසෝ එය කැන්වසයට ගෙන එනවා. එහිදී ඔහුගේ අවශ්‍ය වෙන්නේ ඔහු මේ සිතුවම හරහා ලෝකයට ඉදිරිපත් කරන්නේ යුද්ධයේ තියෙන ක්‍රූරත්වය. ඒ වගේම තමයි ඒ තුලින් මනසට නැත්නම් මේ ලෝකයට ඇතිවන්නා වූ බලපෑම් කියන කාරණාව. එතකොට මේ සිතුවම තුළ ඔබ සිතුවම නිරීක්ෂණය කළොත් ඉතාමත්ම පැහැදිලි විසිරී ගියපු කොටස් ගණනාවක් චිත්‍රයේ පුරාවටම නිර්මාණය කරමින් තමයි ඔහු මෙන්න මේ ප්‍රකාශනය ඉදිරිපත් කරන්නේ. එතකොට මෙහිදී මේ සංරචනය කරන රූප අතර ඔබට දක්නට පුළුවන් වෙලාක අශ්වයන්ගේ, ගවයන්ගේ, ස්ත්‍රීන්ගේ, පුරුෂයන්ගේ රූප කොටස්. ඒ වගේම තමයි තවත් තැනකදී විදුලි බල්බයක කොටසක්. තවත් තැනක මේ මොර දෙන පිරිසක්. ඒ වගේ තමයි මේ අතපය වල නැත්නම් මේ විවිධ ශරීරවල විවිධ තියෙන කොටස් සහ විකෘති වූ තත්වයන් ගණනාවක් මේ අවකාශය මත ඔහු සම්පින්දනය කරනවා. මේ සෙන්ටිමීටර් මේ 135 275 වගේ ප්‍රමාණයක් වන මෙන්න මේ අවකාශය තුලින් දුවේ ඔහු හැකියාව ලබා ගන්නවා මුළු ලෝකෙම යුද්ධයට නැත්නම් මේ යුදමේ මානසිකත්වයට ප්‍රතිවිරුද්ධව ජනමතයක් ගොඩනගා ගැනීමේ ප්‍රබල හැකියාවක් ඔහු මෙන්න මේ සිතුවම තුළින් ගොඩනගා ගන්නවා. ඒ අති විශේෂිතම තත්ත්වයක්. බොහෝ විට යුද්ධයක් ස්වභාවිකව නිර්මාණය කරා නම්, යුද්ධයක සොල්දාදුවන් නැත්තම් ඒ යුදවදින දෙපිරිස ස්වභාවිකව නිර්මාණය කරා නම්, යුද්ධයේදී මිය යන පිරිස් ස්වභාවිකව නිර්මාණය කරා නම්, මිනිසුන්ට ලබාගත නොහැකි, ඒ කියන්නේ ඒ ආකාරයෙන් නිර්මාණය කර ලබාගත නොහැකි ආකාරයේ ප්‍රබල මානසික කම්පනයක් අපට ළඟා කර දෙනවා. නැත්නම් යුද්ධය පිළිබඳව ප්‍රබල ප්‍රකාශනයක් අපට ලබා දීමට හැකියාව ලැබෙනවා. මෙන්න මේ කොටස් නැත්නම් මේ විසිරී ගිබු කොටස් ආශ්‍රිත මේ ගණිකවාදී හැඩතල නැත්නම් මේ ගණිකවාදී භාෂාව තුළින් කැන්වසයට එක්කාසු කිරීම තුළින්. එතකොට මෙන්න මේ සිතුවම සඳහා තෙල්සායම් මාධ්‍ය භාවිතා කරන්නේ. ඒ වගේම තමයි මේ අපි කතා කරන අද්විතාත්මක කලා ලක්ෂණ. ඒ කියන්නේ ගණිකවාදී කලා ලක්ෂණ වලින් ඔබට ගොස් මානසිකමය ප්‍රපංචයන් සඳහා නිර්මාණය කරන ලබන නැත්නම් මානසික තත්වයන් ව්‍යුක්තිම තත්වයන් සඳහා යොදා ගැනීමට හැකි අධිමානසික තත්වයන් නැත්නම් මේ නිරූපණය කිරීම සඳහා නැත්නම් මේ අද්විතාත්මකවාදී කලා භාවිතයකුත් ඔහු මේ සඳහා යොදා ගන්නවා. ඒ වගේම තමයි මේ විශේෂත්වය තමයි මේ සිතුවම නිර්මාණය කිරීමේදී පිකාසෝ ශිල්පියා මේ අළු පාට, ඒ වගේම තමයි සුදු කළු වගේ වර්ණවල ප්‍රභේදයන් යොදා ගනිමින් ඉතාමත්ම සීමිත වර්ණමාලාවක් තමයි මේ සිතුවම සඳහා යොදාගෙන තිබෙන්නේ. ඉතින් අපි මුලින් කතා කරා වගේ මේ ශාස්ත්‍රාලීය යථාර්ථවාදී කලාවේ දක්නට ලැබෙන ඒ සම්පින්දිත රීතීන් සහ ඔවුන් යොදාගත්තා වූ මේ මානව දේහය සහ බාහිර පරිසරය යොදා ගැනීම සම්පූර්ණයෙන්ම මේ සිතුවම තුලත් බැහැර කරමින් ඒ වෙනුවට මා මුලින් සඳහන් කළ ඒ විවිධ කොටස් විසිරවීමක් චිත්‍රය තුළ විසිරවීමක් තුළින් තමයි මේ සිතුවම නිර්මාණය කරන්නේ. ඉතින් දුවේ පුතේ, ඔබට දැන් යම් කිසි වැටහීමක් ඇති මෙන්න මේ පිකාසෝ ශිල්පියා නැත්නම් මේ ගණිකවාදී කලා සම්ප්‍රදායන් තුළ මේ ශිල්පියා මොන ආකාරයෙන්ද තමන්ගේ කලා හැසිරවීම කරේ කියන කාරණාව පිළිබඳව. මේ ටිකක් සංකීර්ණ පාඩමක් වෙන්නේ නැති ඔබට සමහර විට අපි මේ සාකච්ඡා කරන් යද්දී සමහර වචන, මොකද මෙය අපි අර කලින් කතා කරපු සෑම ආකාරයකටම වඩා යම්කිසි වෙනස් කලා භාවිතාවක් තියෙන පාඩමක් නිසා. නමුත් මේ පුතේ, ඔබ විභාගයට මුහුණ දීමේදී හෝ වර්තමාන කලාකෘතීන් අධ්‍යයනය කිරීමේදී, ඒ වගේම තමයි ඔබ ජීවිතයේදී විවිධ කලා නිර්මාණයන් සිද්ධ කිරීමේදී, විවිධාකාරණ අපි දන්නවා චිත්‍ර තරඟයක සඳහා හෝ ඒවා, නැත්නම් ඔබ නිවසේදී පුහුණු වීම සඳහා හෝ ඒවා, සහ විවිධ ජීවිත අවශ්‍යතාවයන් සඳහා චිත්‍රමය නිර්මාණයන් සිද්ධ කරනවා. මෙතනදී ඔබට අතිශය වැදගත් වෙන පාඩමක් තමයි මෙන්න මේ ගණිකවාදී සහ මේ පිකාසෝ ශිල්පියාගේ කලා භාවිතාව කියන පාඩම. මොකද ඔබට වැදගත් වේවි කොහොමද කෙනෙකුගේ මනෝභාවයන් සමග කටයුතු කරන්නේ, තවත් කෙනෙකුට දැනෙන අයුරින් සිතුවමක් නිර්මාණය කරන්නේ කොයි ආකාරයෙන්ද, ඒ සඳහා ස්වභාවිකවාදී ප්‍රවේශයක් නැතුව නැත්නම් ස්වභාවික හැඩතලයන්ම යොදාගත යුතුද, එතනින් එහා කුමන ආකාරයෙන්ද අපි හැඩතලයන් යොදාගත යුත්තේ කියන කාරණාව. දෙපෙළේ මෙහි තිබෙන තවත් එක විශේෂත්වයක් මම සඳහන් කරන්නම්. දැන් ඔබ හිතෙන්න පුළුවන්, ඇයි මේ අපි ස්වභාවිකව සිතුවම් මාදෙද්දී නැත්නම් මේ ස්වභාවිකව ඇඳීමේ හැකියාව කෙනෙකුට තියෙනවා නම් ඇයි මේ එතනින් එහා වෙනස් කරලා මේ අද මේ සාකච්ඡා කරපු ආකාරයෙන් මේ පර්යාවලෝකන ලක්ෂණ වෙනස් කරනවලු, වර්ණ වෙනස් කරනවලු, ඒ සඳහා රේඛාවක් යොදා ගන්නවලු, ගණිතමය හැඩතල මේ ගෝලයක හේතුව සිලින්ඩරේ කලා මේ හැඩතල නියොදන්න, ඇයි මේ වෙනස්කම් කරන්නේ, ඇයි ස්වභාවිකව අඳින්න එක හොඳ නැද්ද කියලා. නෑ පුතේ, මෙහිදීත් මම ඔබට යම් කිසි පිළිතුරක් ලබා දෙන්නම්. දෙපුතේ, දැන් අපි මා මුලින්ම සඳහන් කරපු කාරණාව තමයි මේ හැම දෙයකම විකාශනයක් තියෙනවා. මේ පරිණාමයේ වෙමින් යම් යම් නව අත්හදා බැලීම් තුළින් තමයි ලෝකෙ ඉස්සරහට ගමන් කරන්න. ඉතින් දුවිපතින් මේ කැමරාව සොයා ගැනීමත් එක්ක ඔබ දන්නවා මේ ස්වභාව ධර්මයේ යලි ප්‍රතිනිර්මාණය කිරීමේ ඉතාමත්ම ක්ෂණිකව තප්පර ගණනාවක් තුළදී අපට දැන් කළ හැකි. එතනදී මේ සිතුවම තුළිනුත් ස්වභාවිකත්වය ප්‍රතිනිර්මාණය කිරීමම නම් අවසානයේදී සිද්ධ වන්නේ අර කැමරාවෙන් කරන නිර්මාණය සහ අපි අතින් කරන සිතුවම අතර යම්කිසි සමානකමක් ලැබෙනවා. මේ කැමරාවෙන් කරන ස්වභාවිකත්වය ප්‍රතිනිර්මාණය කිරීම දැන් නම් කැමරාව එතනිනුත් එහාට විවිධ ඉසව් මානයන් කරා ගමන් කරන ආකාරය ඔබ දැකලා ඇති. අන්න එතනදී මේ කලාවක් විදිහට මේ පවත්වා ගැනීමට නම් මේ විවිධ පර්යේෂණයන් තුළින් නව මාවත් සොයා ගැනීම අනිවාර්යෙන් මේ චිත්‍ර සහ මූර්ති විෂයටත් අත්‍යවශ්‍ය වෙනවා. ඉතින් ඒ ආකාරයෙන් තමයි මේ ශිල්පීන් මේ විවිධ ඉසව් විවිධ මානයන් සොයා යන්නේ. ඉතින් ඔබට මේ අතිශය වැදගත් වේවි ඔබෙන් තවත් නව කලාමානයක් සොයා යාම සඳහා. අනිවාර්යෙන් දේපතේ අප චිත්‍ර විෂය අධ්‍යයනය කරන දරුවෝ විදිහට හැම වෙලාවම නවතාවයකින් යුතු නිර්මාණයක් නිර්මාණයකට යුතු විශේෂම පන්ති කාමරයේදීත් ඔබ මේ සාකච්ඡා කරනවා ඇති. අප විභාගයකදී ලකුණු ලබා දෙන නිර්ණායකයක් තුල වුවත් ඉතාමත් වැදගත් නිර්ණායකයක් තමයි මේ නිර්මාණයේ නව්‍යතාවය කියන කාරණාව සහ වර්ණ යොදා ගැනීම වර්ණ ගැලපීම කියන කාරණාව. ඉතින් ඒ සඳහා මෙන්න මෙවැනි ශිල්පීන්ගේ යොදාගත හැකි ඇතැම් ලක්ෂණ. සෑම ලක්ෂණයක්ම යොදා ගැනීමේ හැකියාව ඔබට නොමැති වෙයි. නමුත් ඇතැම් ලක්ෂණ යොදා ගැනීමේ හැකියාව සහ ඔවුන්ගේ මේ චින්තනය විශේෂම වැදගත්ම කාරණාව තමයි චින්තනය. ඔවුන් මේ නව දේවල් සොයා ගැනීම සඳහා කලාවේ නවතාවයන් සොයා ගැනීම සඳහා ඔවුන් තමන්ගේ චින්තනය මෙහෙව ආකාරය. ඉතින් එය අතිශය වැදගත් අද අපි කතා කරපු පාඩමේ සාරාංශයක් විදිහට ගත්තාම. ඉතින් දුවේ පුතේ ඒ වගේම තමයි අපි ඉදිරි දිනකදී මෙන්න මේ ආකාරයෙන්ම මේ සිතුවම් කලාව වගේ මේ මූර්ති කලාව සඳහා කොයි ආකාරයෙන්ද අතීතයේදී නවතාවයන් එකතු වෙන්නේ ඒ කරපු නිර්මාණ ශිල්පීන් කවුරුන්ද කියන එක පිළිබඳව අපි ඉදිරි පාඩමකදී සාකච්ඡා කරනවා. අත දිනේදී අපි අදට සමුගෙන යනවා ඔබෙන්. ඉතින් සමුගන්නා මොහොතේදී ප්‍රාර්ථනා කරනවා ඉතාමත්ම සුවදායක සතියක් වේවා ඔබට. ඒ වගේම තමයි අවසාන මොහොතේ පුංචිල්ලීමක් කරනවා මේ වේසනකාරී කාල සීමාව තුළ ඔබ නිවසට වී සාර්ථකව අධ්‍යයන කටයුතු නිරත වෙන්න. එය ඔබගේත් ඔබගේ හිතවතුන්ගේත් ඔබගේ සියලුම රට සහලෝ වැසියන්ගේත් යහපත් සඳහා හේතු වේ. ඉතින් ඔබ සියලු දෙනාටම සුබදායක සතියක් අයබෝ.
ඉතින් ආදරණීය දුවේ පුතේ අද දවසේ චිත්‍ර පාඩම ඔබට කියලා දුන්නේ බණ්ඩාරවෙල මධ්‍ය මහා විද්‍යාලයේ කින්ස්ලි සුජීවද සිල්වා ගුරු පියාණන්.